Honorable Dr. Harini Amrasurya.
How much longer do I have?
7 more minutes.
Okay, thank you. ගරු සභාපතිතුමනි මම කියාගෙන ආවේ ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන් ගෙන යෝජනා කරලා තියෙන සහන කිසිවක් ඇත්තටම සහන නෙවෙයි. අර 10,000 දීමනාව දුන්නට ඇත්ත වශයෙන්ම වැඩි කරලා තියෙන වැට් ප්‍රමාණයයි ලයිට් බිලයි ජලයට යන්න ගිය මුදලයි ගෙව්වම ඒ 10,000 ඇති වැඩක් වෙන්නේ. ඒතකොට ඇත්තටම කරන්න තියෙන්නේ මිනිසුන්ගේ ආදායම වැඩි කරන සහ ආර්ථික වර්ධනයක් සිද්ධ කරන්න අවශ්‍ය මැදිහත් වීම මිසක් මෙවැනි දේවල් නෙවෙයි. නමුත් ඒක කිසිසේත්ම සිද්ධ වෙලා නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලියි. එතකොට මේ අයවැයේ මම මුල කිව්ව විදියට සුරංගනා කතා බොහොමයක් තියෙනවා. මම හිතන්නේ මේ සුරංගනා කතා ලොකුවටම තියෙන්නේ ඒක නිකන් විහිළු සහගතම සුරංගනා කතා ටික තියෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තම. දැන් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අපි සැබෑ ප්‍රශ්න හඳුනාගෙන තියෙනවා කියලා රාජ්‍ය ඇමති කිව්වා. රාජ්‍ය ඇමති කිව්වා මේ අයවැය තුලත් රටේ තියෙන සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු සපයන අයවැයක් කියලා. අධ්‍යාපනයේ මොනවද තියෙන සැබෑ ප්‍රශ්න? අපි ගත්තොත් අද වෙනකොට ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයේ ඉතාමත්ම දුර්වලතාවයකට පත්වලා තියෙන්නේ අපේ උසස් අධ්‍යාපනය අපිට දියුණු කරගන්න බැරි වෙන ප්‍රධාන හේතුව බවට පත්වලා තියෙන්නේ අපේ සාමාන්‍ය අධ්‍යාපනයේ කඩාවැටීම. කියන්නේ අපේ පාසල් පද්ධතිය තුළ ඇතිවලා තියෙන කඩාවැටීම. ඒ කඩාවැටීම තුළ විශාල වශයෙන් අද එන්න එන්න වාර්තා වෙනවා දරුවන් අධ්‍යාපනයෙන් හැලෙන බව. ඒ හැලෙන එක වගේම විශේෂයෙන්ම කෝවිඩ් කාලයේ සිද්ධ වෙච්ච බලපෑමත් එක්ක ලර්නින් ලොස් එකක්, ඒ කියන්නේ ඉගෙනුම් මගහැරීමක් විශාල වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. ගුරු පුහුණුවත් පිළිබඳත් ගුරු වැටුප් පිළිබඳවත් මේ වෙනකොටත් විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. දරුවන්ගේ ආහාර සුරක්ෂිතතාවය නැතිවීම නිසා පාසල් එන එක අඩාල වෙලා තියෙනවා සහ පාසල තුළ හරියට ඉගෙන ගැනීමේ හැකියාව අඩාල වෙලා තියෙනවා. මේවා තමයි අද වෙනකොට තියෙන ඉතාමත්ම බරපතල ප්‍රශ්න අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ. නමුත් මොනවද මේවට දීලා තියෙන පිළිතුරු මේ අයවැය හරහා? සාමාන්‍ය අධ්‍යාපනය ගැන කිසිම සඳහනක්වත් අයවැය ලේඛනය තුළ අයවැය යෝජනාවල තිබෙන්නේ නැහැ. ඒ වෙනුවට අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අලුතෙන් පිහිටවන්න යෝජනා කරනවා. මේ කතාව හැම වතාවම කියන එක මේ කියන්නේ තියෙන විශ්වවිද්‍යාලවලටවත් හරියට සම්පත් හරියට අවශ්‍ය දේවල් සපය ගන්න බැරි වෙලා තියෙන කාලයක් තුල. එතකොට බුද්ධි ගලණය අද විශ්වවිද්‍යාල පද්ධතියේ උසස් අධ්‍යාපන පද්ධතියේ බරපතල ප්‍රශ්නයක්. මේ බුද්ධි ගලණය නවත්වන්න මොකද්ද කරලා තියෙන්නේ? මේ අපිට ඒ වෘත්තිකයන් ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ රටේ තියා ගැනීම සඳහා මොනවද ගෙනල්ලා තියෙන යෝජනා? කිසිසේත් ඒ කිසි දෙයක් කරලා නැහැ. අලුත් විශ්වවිද්‍යාල ආරම්භ කරනවා විතරක් නෙවෙයි ප්‍රොවින්ෂල් කවුන්සිල්ස් වලටත් විශ්වවිද්‍යාල පටන් ගන්න අවසර දෙන කතාවක් තියෙනවා. ඒතකොට නිකම් මේ ගමෙන් ගමට විශ්වවිද්‍යාල කියන දේවල් පටන් ගත්තා කියලා අධ්‍යාපනයේ අද්භූතය විසඳෙන්නේ නැහැ. මේක විහිළුවක්. තවදුරටත් අධ්‍යාපනය කියන උසස් අධ්‍යාපන කියන එකේ අර්ථය දුර්වල කරන විහිළු සහගත යෝජනා මේවා. ඒ මදිවට මේ යෝජනා කරන අලුත් විශ්වවිද්‍යාල පවත්වාගෙන යන මුදල් වෙන් කළ තියෙන්නේ කොහෙන්ද? මේ වෙනකොටත් මේ අයවැය තුලින් GDP එකෙන් 1%කටත් අඩුයි මේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ තියෙන මුදල්. ඉතින් ඒ ආයෝජනයක් නොකර මේ නිකන් බෝඩ් කෑලි ගහලා අලුත් විශ්වවිද්‍යාල පටන් ගත්ත කියලා අධ්‍යාපනය දියුණු වෙනවද? මේක විශාල විහිළුවක්, විශාල වංචාවක් මේ කරන්නේ. උසස් අධ්‍යාපනය කියන එක මේ තියෙන එකත් විනාශ කරන යෝජනාවලියක් මේ ගේන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමා ඔබ දන්නවා මේ ආර්ථික අර්බුදය තුළ බරපතල ලෙස පීඩාවට පත්වලා තියෙන මේ රටේ ගැහැණු, මේ රටේ කාන්තාවන්, ඔවුන්ට විශාල වශයෙන්
remember you have two more minutes
thank you විශාල ප්‍රශ්න වෙලා තියෙනවා නමුත් කාන්තා අමාත්‍යාංශයට 150ක කප්පාදුවක් මේ අයවැය තුලින් ලැබිලා තියෙනවා 150ක කප්පාදුවක් ලැබිලා තියෙන මුදලෙනුත් 75ක් ඇත්තම වශයෙන්ම වෙන් වෙන්නේ සමෘද්ධියකට ඒ කියන්නේ එක එක කතා කිව්වට අවශ්‍ය නීති සම්පාදනය පිළිබඳ කතා කරාට කාන්තාවන් සවිබල ගැන්වීම කියලා කතා කරාට යථාර්ථය මෙන්න මේකයි අමාත්‍ය අංශයට 150ක කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ මේ අයවැය ඉදිරිපත් කරනකොටත් මේ අයවැය ගැන කතා කරනකොටත් බෞද්ධ සූත්‍ර ගැන වලින් ගේන අලුත් සංකල්ප ගැන කතා වුණා ඒ අලුත් සංකල්ප ගැන කතා කරපමණින් අයවැයක් මානවවාදී වෙන්නේ නැහැ බුද්ධ ධර්මය තුලිනුත් ඔය උපුටා දක්වන පොත්වලිනුත් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම ඇත්ත වශයෙන් නිහතමානී වීමත් අනුන්ට ගරු කිරීමත් අනුන්ට ඇහුම්කන් දීමේ හැකියාව මේ බුද්ධ ධර්මයේ සූත්‍ර ගැන කතා කරාට පොත්පත් ගැන උපුටා දක්වත අද වෙනකොට මේ තියෙන නායකත්ව ආකෘතියේ තියෙන මමත්වය පිළිබඳ ප්‍රශ්නයක් මම සියලු දේ දන්න මම තමා නිවැරදි කියන එවැනි ආකෘතියක් මේකේ තියෙන්නේ. තමන් හරි වෙන අයට වඩා ඉහළයි. අර shut up and sit down ස්ටයිල් එකේ නායකත්වය.
Remember please wind up.
මම අවසන් කරනවා. මේ ඉතින් ඒ නිසා මේ shut up and sit down නායකත්ව ස්ටයිල් එක තමයි මේ රටට විශාල හෙනයක් වුනේ. ඒක වෙනස් කරනකම් මේ අනුගාමිකයන් පවුල යාළුවන් නඩත්තු කරන පුද්ගලිකත්වය රජ කරන ඒ සංස්කෘතිය හරහා තමයි මේ රට මේ අද්භූතයට වැටුනේ විප්ලවයක් කියන්නේ කවද හරි අන්න ඒ ආකෘති ඒ නායකත්ව ආකෘතිය ඒ නායකත්ව ආකෘතිය පවත්වාගෙන යන දේශපාලන සංස්කෘතිය අපිට විනාශ කරන්න පුළුවන් වෙන දවසේ එතකන් මේ සුන්දර කතා වලින් කිසිම විප්ලවයක් සිද්ධ වෙලා නැහැ පවතින තත්වය තවදුරටත් නඩත්තු කරගෙන යාමක් තමයි මේක විශාල ප්‍රෝඩාවක් මේ කරලා තියෙන බොහොමත්ම ස්තුතියි
thank you Honorable C.B. Ratnayaka, you have 15 minutes.
Garu Karasabha Sabhapathumani, Visheshing Vida Kata, Vida Desana, Vida Matruka Yatate, Kata Karanna Pelambila Thiyena. Meke Haraya Gattot Tema Balaya Aramunu Karagena, Balaya Laba Ganeeme Patu Aakalpat Ekka ඉස්සරහට යනවා මේ කාරණේදී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ආර්ථික වශයෙන් බංකොලොත්තුණු රාජ්‍යයක් කියලා සම ඇතමෙක් කියනකොට ආර්ථික වශයෙන් අමාරුකමක් තියෙන රටක් හැටියට ගත්තම ඒ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අපි සාමූහිකව එකතු විය යුතු වෙනවා 2,20,00,000 පමණ ජනතාව ඔවුන්ගේ දරුවන් මේ සියලු දෙනාම ගොඩනැගීම සඳහා තියෙන එකම මාතෘභූමිය මේ ශ්‍රී ලංකා දූපේ. මේ ශ්‍රී ලංකා දූපේ ඉන්න වෙසෙන්නන්ට අවශ්‍ය පහසුකම් ටික සපයා ගැනීම සඳහා අද අපි අමාරු තත්ත්වයක ඉන්නේ. මේක කවුද කරේ කොහොමද උනේ කියන එක දිගට විවරණය කරන්න අපිට පුළුවන්කම තිබුණත් නමුත් ඊට එහා ගිය තැනක ඉඳලා අපි යන්න ඕනේ. ලෝකයේ රටවල් ගණනාවකම මේ ආර්ථික ව්‍යසනයට මූණ දීලා තියෙනවා. උන් ඒකාබද්ධව එකමුතුව නැගිටපු ආකාරය පිළිබඳව අපි අහලා තියෙනවා. ඒක අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේ නැතුව අපි යන්නේ කොහාටද කියන ප්‍රශ්නේ අපි තුල තියෙනවා. පෞගිය දවස්වල 225ම එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හදවතට දැනෙන ක්‍රීඩාව පිළිබඳව අපි ඔක්කොම එකතු වෙලා එකමුතිකව තීන්දුවකට ආවා. ඒකෙත් පංගු peeru බෙදා ගන්න ඇතමුන් උත්සාහ ගත්තා. ඒ කොයි හැටි වෙතත් අපිට මේ රටේ ආර්ථිකය මේ රටේ ජීවනාලිය ගොඩනැගීම සඳහා ඒක රාසී විතු කාරණයක් වෙන්න ඕනේ. තම තමන්ගේ පෞද්ගලික එජෙන්ඩා පමගමගේ පක්ෂ ගොඩනැගීම් මේ සියල්ල සිටුවේක ඇති. ජනතාවයි තීන්දුව දෙන්නේ. ජනතාවයි තීන්දුව ගන්න. ඒ නිසා ජනතාවගේ කුසගින්නට අපි පිළියම් යොදන්නේ නැත්නම් ජනතාව පීඩනයට පත් වෙලා විවිධාකාර චෝදනා එල්ල කරන්න පුළුවන්. ඒ නිසා ක්‍රමවත් විධිමත් සැලැස්මකට අපි ආපු රට පෞගේ අවුරුදු ගණනාවම එක්තරා මට්ටකින් පහතට වැටිලා වැටිලා හැලිලා ගිහිල්ලා තියෙනවා. එවැනි පසුබිමක උතුරේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වත් ඒ වගේම සිංහල දමිළ ඉස්ලාම් ජනතාව ශ්‍රී ලාංකිකයන් හැටියට ඔවුන්ගේ අනන්‍යතාවය සහ ඔවුන්ගේ අවශ්‍යතාව නිෂ්ඨ කර ගැනීම සඳහා කටයුතු කරමින් ඒ සඳහා මූලික අවශ්‍යතාවයන් සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ තියෙනවා වර්තමාන මුදල් ඇමතිතුමා රටේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒක යථාර්ථයක් බවට පළ කර ගැනීම සඳහා අපේ සහයෝගය අපි අරමුණු කරගෙන අපි යා යුතු වෙනවා. ඒ නිසාම තමයි සමහර අය ඊයේ දවසේ අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔවුන් පැහැදිලිව කිව්වා අපි කුවක විය යුතු නැහැ කියලා. අපි හරිදී හරියට කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා හර්ෂ සිල්වා මැතිතුමාට, ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාට. මොකද ඔවුන්ගේ යථාර්ථයේ සත්‍යය දැක්කා. හැබැයි දැන් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ක්‍රියාත්මක කරන්න බැරි වුණායි කියන කතන්දරේ කියන්න සූදානම් වෙලා තියෙනවා. අපි ව්‍යසනයකට ආවා. ඒ වගේම රෝගී තත්ත්වයන් එක්ක රටේට බලපෑම් ආවා. ඒ බලපෑම් එක්ක කළමනාකරණය කරගනිමින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිත ආරක්ෂා කරගෙන ඒ රෝගී තත්ත්වයෙන් අපි රට මුදවාගෙන ඉස්සරහට යන්න අවශ්‍ය පසුබිම සකස් කරනකොට බලාපොරොත්තු වුණු ආකාරයේ බලාපොරොත්තු වෙන ඒකායන පැතුමන් ඉෂ්ට කරගන්න බැරි වෙන්න ඇති. නමුත් දැන් නැගිටින්න ඕන. දැන් මේ අවස්ථාව ඉෂ්ට කරගත යුතුයි. අනාගත පරපුර වෙනුවෙන් ඒ කාර්යභාරය ඉෂ්ට කරගත යුතුයි. ඒ නිසාම තමයි තමන්ට ඉන්න තියෙන ගෙදර තමන්ගේ ඉඩමේ අයිතිය මේ වගේම ඒ භූගෝලීය පිහිටීමත් එක්ක පවතින තත්ත්වයේ කාලගුණික දේශගුණික විපර්යාසයන් වලට මූණ දීම නිසා රට ගොඩනැගීම සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා. අපි විමසිල්ලෙන් ඉන්නවා. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු වෙනවා. සම මෙන්න මේ කාරණා දිහා අපි බලනකොට මම විශේෂයෙන් කඳුකරේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට වසර 30ක පාර්ලිමේන්තුවක ගත කරන කෙනෙක් හැටියට මේ කාරණේදී විශේෂ අවධානය යොමු කරන්න ඕනේ කඳුකරේ දශකේ නැමින් ව්‍යාපෘති ඇති කිරීමට කටයුතු කිරීම. විශේෂයෙන්ම මේ රටට ජලය සැපේන ජල කළමනාකරණයක් නැතුව ඔහේ ගලාගෙන යන තැනට රට ඇවිල්ලා තියෙනවා නම් අපි ඒක කළමනාකරණය කිරීම පිළිබඳව වැඩපිළිවෙලක් තිබිය යුතුයි. එසේ නැත්නම් ජල මූලාශ්‍ර ආරක්ෂා කරගෙන ඒ මූලාශ්‍රත් එක්ක රට බත බුලතින් පෝෂණය කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගත යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒක එදා ඉඳලා මම කතා කරා. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමන කන්ද මුදුනේ සිට පැන නැංගා. එහෙමනම් මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා එදා රජුන් දවසේවත් ඔතෙන් අත තිබ්බේ නැහැ. ඊටවසේ තියාර්ථිකයත් එක්ක ඒ සඳහා ක්‍රියාත්මක කරගෙන යනකොට එදා ඒක ආරක්ෂා කරන පැතිබෙම් සහ නෙත්තිකානු කියනවා මේවා ආරක්ෂා කරගෙන තිබුණා. අද එළවලු වගාවත් එක්ක මහා වනාන්තරයේ එලිපෙලි කරමින් ක්‍රියාත්මක වෙනකොට ඒ ආරක්ෂා කරගැනීමේ අපේ වගකීමක් තියෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එනිසා මේ කඳුකර දශකේ නමින් ක්‍රියාත්මක කරගෙන යනකොට මේ පිළිබඳව ජාතික තලයේ කතිකාවකට රට කතා කරන්න සූදානම් වෙලා විමසිලිමත් කටයුතු කරන්න සූදානම් වෙලා තියෙනවා. එනිසා මේ වෙලාවේදී අවුරුදු ගණනාවක් දැනට හදාගත්ත පාර ඒ භූගෝලීය හා වැසි ජලයත් හේතු කොටගෙන බෝකුලික පාලන් ටික හොදගෙන ගිහිල්ලා පාරේ යන්න බැරි තත්ත්වයකට අද ඇවිල්ලා තියෙනවා. ඒ තත්ත්වය වගේම එළවලු වගාවන් වලින් පෝෂණය වුණු වතු කම්කරු ජනතාව නියෝජනය කරන කෙනෙක් හැටියට ඔවුන්ගේ ආදායම් උත්පාදනය කිරීම ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නිසි කළමනාකරණයක් ලබා දෙන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දීලා තියෙනවා. මේ අයවැයෙන් ඒක ක්‍රියාත්මක කරලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 86කට ඒ සඳහා මුදල් ලබා දෙන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වලින් නිර්දේශිතව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා ග්‍රාම නිලධාරි වසමකට එතරම් මුදලක් යොමු වෙනවා. සංවර්ධන වූ ග්‍රාම නිලධාරි වසමෙන්
අවශ්‍ය නැත්නම් ඒ සඳහා අසංවර්ධන වුණු ප්‍රදේශයන් වලට යොමු කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් අවකාශය අවස්ථාව තියෙනවා. ඒ සඳහා අපි සියලු දෙනාටම එකට නැගිටලා ඒ සඳහා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් සකස් කරගත යුතු වෙනවා. එසම් ගෞරවයෙන් ආදරයෙන් මම ඉල්ලා සිටිනවා මේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා පංගු peeru බෙදා ගන්නේ නැතුව මේ රට ගොඩනැගීම සඳහා අපි ඒකරාශි වෙමු. තනතුරු තානාන්තර නිලතල නෙවෙයි මේ සියලු දේ කරන්න අපිට රටක් තියෙන්න ඕනේ. තැල්ල බඳින්න බෙල්ලක් තියෙන්න ඕනේ. බෙල්ල නැත්තම් තැල්ල බඳින්න බෑ. ඒ නිසා මේ කාරණේදී පීඩා විඳින් දුක් විඳින්නේ ගොවි කම්කරු ජනතාව, රැකී ආරක්ෂාවෙන් නිරත වෙන ජනතාව. අද ඔවුන්ට ජීවත් වීම මහා ගැටලුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එක පැත්තකින් ලයිට් බිල, එක පැත්තකින් ඉන්ධන මිල, එක පැත්තකින් කඩේට ගියාම ගන්න තියෙන බඩුවල මිල ගණන් ටික, ඊළඟට තමන්ගේ දරුවගේ පාසල් උපකරණ සහ පාසල් අධ්‍යාපනයේ ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන්න. පුදුමයට කරුණ වෙන මොකක්වත් නෙවෙයි. ලංකා විදුලි බල මණ්ඩලය පාඩුයි කියලා කියනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත්, ඒ සඳහා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. හැබැයි ඒක හාස්‍යජනක කතාව වෙන මොකක්වත් නෙවෙයි. පාඩු ලබන ආයතනයක බෝනස් අවුරුද්දකට කීයක් දෙනවද? බෝනස් කොච්චර ගන්නවද? ඕටි බටා කීයක් කළමනාකරණය කරගන්නවද? මේවෙන් විදුලි බිල යම් මට්ටමකට එක්තරා සංදිස්ථානයකට ගේන්න පුළුවන් අවස්ථාව අවකාශය තියෙනවා. ඒ සඳහා සැලැස්මක් සකස් කරග යුතුයි. අද සමෘද්ධි ව්‍යාපාරය අස්සැදුම කියලා ක්‍රියාත්මක කරගෙන යනකොට තාම දිළුඳු ජනතාවට ඒ අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒ වගේම කුඩා හා මහ පරිපාලනයේ කර්මාන්තශාලා අද මේ විදුලි බිල නිසාම ප්‍රශ්නයකට මතුවෙලා තියෙනවා. මේ ප්‍රශ්නයකට මතුවෙලා තියෙන නිසා ඔවුන් ඒවා අත්හැරලා දාලා තියෙනවා. එතකොට සේවය උත්පාදනය කරගත්ත උදවිය, ඒ සඳහා කටයුතු කරපු උදවිය අද ඔවුන්ට රැකී ආරක්ෂාවක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔවුන්ට අස්වැද්දම දෙනවද දෙන්න යනවද කියන ප්‍රශ්නේ අපි කල්පනා කරගත යුතු වෙනවා. ඒ නිසා මේ කාරණේදී අපි යන්න ඕන පෞද්ගලික ව්‍යාපාරිකයා ගත්තොත් එහෙම සමාජලට උපාධාරින් හැටියට ඒ රාජකාරී වලට, ඇඟලුම් කර්මාන්තශාලා වලට, නැත්තම් තවත් කර්මාන්තශාලා වල වැඩ කරගත්තම ඔවුන්ට අසීමිත බද්දක් යොමු කරලා තියෙනවා. ඒ බද්දත් එක්ක ගත්තම ඔවුන්ගේ යටුපට 30% විතර බද්දක් ආපුවම කඩේට ගිහිල්ලා බඩු ගත්තම තව 20% ගෙවන්න වෙනවා. මෙන්න මේ කාරණේ කළමනාකරණය කරමින් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. එනිසා අපි දෙනදීමනා වලට වඩා අපිට අවශ්‍ය වෙන්නේ අපි කරන්නේ මොකද්ද, කොයි ආකාරයකද කියලා කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගත යුතු වෙනවා. එනිසා පසුබිමක් සඳහා මේ සඳහා වැඩපිළිවෙලකට දියත් කරන්න ඕනේ කියන එකත් මම කියන්න ඕනේ. එනිසා මේ කාරණේදී අපිට අපි ගත්තම මේ පාසල් දරුවාගේ ඉඳලා ඔවුන්ට හෙට මේ රට බාර දෙන්න සූදානම් වෙනකොට ඒ බාර දීමත් එක්ක ඔවුන්ට නිසි කළමනාකරණයත් එක්ක ක්‍රියාත්මක කරන්න නැගිරින්නේ. ඒ වගේම අලුත් තාක්ෂණයත් එක්ක ගොවියා නිර්මාණය කරගන්න, කිරි ගොවියා නිර්මාණය කරගන්න, දේශීය නිෂ්පාදනයට අභිවෘද්ධියක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරග දෙන්න. මම දන්නවා සභාපතිතුමා ඔබතුමා ඉන්න දිස්ත්‍රික්කයේ, යාපනයේ දිස්ත්‍රික්කයේ පානීය ජලයක් නැතුව, සමහරට අස්සන්නට ජලයක් නැතුව ඒ සඳහා ලිං වලින් වතුර ඇදලා මිරිස් ටික හදලා ඉවරලා රටට දුන්න හැටි ආකාරය. එදා සිරිමා බණ්ඩාරනායක මැතිණියට, සිරිමා බණ්ඩාරනායක මැතිණියට එදා අනේක වාරයක් ස්තුති කරමින් ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේ කතා කරනකොට කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි, අපිට කන්න නැහැ, අපිට ඉන්න නැහැ, ඒ නිසා තහංචි දැම්මා, සීනි වල ගණන් මෙච්චරයි, මේවා කියලා ඉවරලා කතා කරලා ඒ ආණ්ඩුව පරාද කෙරුවා. විවෘත ආර්ථිකයත් එක්ක ඉස්සරහට ආවා ලෝකෙට යන විදියට යන්න කියලා. ඒ විවෘත ආර්ථිකයත් එක්ක ගිහිල්ලා වෙලා දැන් දිවංගත බණ්ඩාරනායක මැතිණිය ගැන කතා කරන්න සූදානම් වෙනවා. එදා හිටු ඒ කරපු ආපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ කියලා. ඒ නිසා මෙන්න මේ தත්ත්වය ආපෞසරයක් කතා කරනවට වඩා අපි එකතු වෙලා මේ සඳහා ක්‍රියාත්මක කළ යුතුයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා ගම හදලා රට හැදීම සඳහා ක්‍රියාත්මක වුණා. ගමේ පාරවල් ටික, බෝක්කු ටික, ස්පිරිතාලේ පාසල සංවර්ධනය කරා. ගමේ මිනිහට ඒ මුදල බෙදිලා වෙන් වෙලා ගියා. ඒ බෙන්වෙලා ගියාම ගමේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබ්බා. අද ඒ සියලු දේ අඩාල වෙලා තියෙනවා මේ පෞද්ගලිකවල කොවිඩ් වසංගතයේ ආර්ථික ප්‍රපාතයට
වැටීම.
ආර්ථික ප්‍රපාතයට වැටීම මෙන්න මේ කාරණා නිසා. මෙන්න මේ තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා දැන් නැගිටින්න අපි සූදානම් වෙන්නේ. මේ නැගිටින්න සූදානම් වෙනකොට ඒ සඳහා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා මම නැවතත් ආරාධනා කරනවා මේ කාරණේදී අපිට හැම අතින්ම හැම සේවකෙක්ම රාජ්‍ය සේවකෙක්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවට වඩා රට ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ අවස්ථාව සපුරා ගැනීම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ කාරණේ සඳහා අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දේශපාලනයේ මේ 225 වරදාන වරප්‍රසාද ලැබෙනවායි කියලා උදම්මනානා කතා කරාට වැඩක් වෙන්නේ නැහැ. මේ කාරණේදී ඒ රාජ්‍ය සේවකයන් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්නකොට ඔවුන්ගේ ඕටි බටා පිළිබඳවත් අපි කතා කරන්න ඕන වෙලා තියෙනවා. එනිසා මේ අසීමිත බදු විදියට ක්‍රියාත්මක කරන්න ගියාම යන්න පුළුවන් කමක් නැහැ. එනිසා දැනට භාණ්ඩ විදේශ රටවල් වලින් ගේනකොට සීනි, අල, ලූණු, බීලුන් මෙන්න මේ වගේ මිරිස් මේ වගේ දේවල් ගේනකොට ඒ සඳහා බදු ඉතාම ඉහළ මිලකට යනකොට අහිංසක මිනිහට ඒක ගෙනියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මෙන්න මේ තත්ත්වයෙන් මගහරවගෙන ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා කළමනාකරණය කළ යුතුයි. වෙනද අමාත්‍යංශය මීට වඩා අධීක්ෂණයකින් කටයුතු කළ යුතුයි කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේක විශ්ලේෂණය කිරීම සහ මේක අර්ථකථනය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න ගියත් පෞගිය අවුරුද්දේ පිළිබඳව කතා කරන්න සූදානම් වෙනකොට ඒ සඳහා නිසි පිළිතුරු වර්තමාන රාජ්‍ය මුදල් ඇමතිවරයා ලබා දෙන්න සූදානම් වෙයි. ඒ වගේම අධ්‍යාපනයේ නගා සිටීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙයි. ඒවට අපි අධීක්ෂණය කරමින් අපි ඔබතුමාලත් එක්කත් එකතු වෙලා මේක කරාද නැද්ද කියලා අපි අහන්න සූදානම් වෙමු. රටේ සමස්ත ජනතාව 2,20,00,000ක් ඉන්න ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීමයි අපේ වගකීම තියෙන්නේ. ඒ කාර්යභාරය ඉෂ්ට කළ යුතුයි කියන එක විශේෂයෙන් සඳහන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Tisathanayaka, you have 16 minutes.
දරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි 2024 වර්ෂයේ වෙනුවෙන් මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන තියෙන වෙලාවේ විශේෂයෙන් මේ අයවැය ලේඛනයට පෙර 2023 ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ගැන සමාලෝචනයක් කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන් 2023 අයවැය ඉදිරිපත් කරන වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා හැටියට කිව්ව ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේ කාරණාව තමයි ඒ අයවැය ඉදිරිපත් කරන්නේ රට ගොඩ දැමීමේ අයවැයක් හැටියට කියලායි එතුමා කිව්වේ. ඒ සඳහා එතුමා හුඟක් දේවල් කිව්වා. ඒ කියපු දේවල් කොච්චරද කියනවා නම් ඒකේ යෝජනා 77ක් 2023 ඉදිරිපත් කළා තියෙනවා. ඒ යෝජනා 77 ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවක් හැටියට මේ වර්ෂයේ ක්‍රියාත්මක වෙලා තිබෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ ගැන ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි වෙරිටේ රිසර්ච් ආයතනයත් ඇඩකාටා කියන ආයතනයත් සමීක්ෂණයක් කරලා තිබුණා. මේ සමීක්ෂණය අනුව ඒගොල්ලෝ කියනවා මේ අයවැය ලේඛනයෙන් යෝජනා කරපු විෂයන් 77න් ඒ කියන්නේ ව්‍යාපෘති 77න් 69ක්ම සම්පූර්ණ කරලා නැහැ. මේක බරපතල තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි මේකෙන් යෝජනා 25ක් ක්‍රියාත්මක කරලම නැහැ. ඒ අයවැයකින් ඉදිරිපත් කරන්නේ මොකක්ද? අයවැයකින් ඉදිරිපත් කරන්නේ අනාගත පුරෝකථනයක්. අවුරුද්දක් ඇතුළත සපුරා ගන්න ඉලක්ක. ඒත් එක්කම ඉදිරි කාල සීමාවේ අයවැයක් කරා අපි කොයි විදිහටද ආර්ථික සංවර්ධනය කරන්නේ? අපි කොයි විදිහට රට ගොඩනගන්නේ? ඒවා එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතොර 2023 අයවැයේ යෝජනා 77න් 69ක් ක්‍රියාත්මක කරන්න බැරුණයි කියලා කියන්නේ 190කට වඩා වැඩියෙන් ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න අසමත් වෙලා තිබෙනවා ආණ්ඩුව. මෙහෙම බලපුවම ඇත්තටම මේකේ සාර්ථකභාවය පිළිබඳ විශ්වාස කරන්න පුළුවන්. 2024ෙත් මේ ඉදිරිපත් කරපු අයවැය කතාවේ තියෙන යෝජනා සියල්ලම ගත්තොත් මේ සියලුම යෝජනා ජනතා සිහින සාප්පුවකට ගෙන යාම පමණයි. ප්‍රායෝගික නැහැ. බලන්න මම කියන්නම් 2023 ඉදිරිපත් කරපු ඒ යෝජනා වලින් ඇත්තටම ක්‍රියාත්මක කිරීමට නොහැකිුණු ප්‍රධාන යෝජනා ටික බලන්න. ජාතික පළදායිත්වය ස්ථාපිත කරන්න හදන වැඩපිළිවෙල, ජාත්‍යන්තර කාර්යාලයක් විවෘත කිරීම, ඒ වගේම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවීම, ඒ වගේම කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ඇති කිරීම. මේ ගිය සැරේ කිව්වේ කෘෂිකර්ම ව්‍යවසායක ගම්මාන 10ක් හදනවායි කියලා. එකක්වත් හදලා නැහැ. ඉතින් අපි කෘෂිකර්මාන්තයට දීලා තියෙන තැන මොකක්ද කියලා තේරුම් ගන්න. එතකොට අහන් අහන්නේ තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීම පිසූ ණය යෝජනා ක්‍රමයක් හදනවායි කියලා කියනවා. ඒ විතරකුත් නෙමෙයි 2023 යෝජනාවේදී කියනවා අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා බස්නාහිර ත්‍රිකුණාමලයේ හම්බන්තොට අපනයන කර්මාන්ත ඇතුළත් ගම්මාන බිහි කරන්න ක්‍රියා කරනවායි කියලා. එකක්වත් පටන් අරගෙන නැහැ. එතකොට අපි මුණ දෙන්නේ මොන වගේ ආර්ථිකයකටද? දැන් මේ මුණ දෙන ආර්ථික තත්ත්වය ගත්තොත් මුලාසන ආරවුල මන්ත්‍රීතුමනි, ඇත්තටම අපි මූලික වශයෙන් මුණ දෙන්නේ විදේශ විනිමය ප්‍රශ්නයකටනේ. අපේ ආදායම නැහැ. එහෙනම් අපි අවධානය යොමු කරනවායි කිව්ව මූලික කාරණාවට අවධානය යොමු කරලා තියෙනවද 23? අපනයනේ මූලික කරගත් තරංකාරී ආර්ථිකයක් හදනවායි කියලා කිව්වේ. පරිසර හිතකාමි නිල ආර්ථිකයක් ගොඩනගනවායි කියලා කිව්වා. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්න මූලික පදනම හදනවායි කියලා කිව්වා. ආර්ථික ප්‍රතිසංස්කරණ, ආර්ථික නවීකරණ ඇති කරනවායි කියලා කිව්වා. මොකද්ද ඇති කරලා තියෙන ආර්ථික නවීකරණ? දැන් ඒ එහෙම හිතුවනම් ඒ ඉලක්ක අනුව 7%, 8% ආර්ථික වර්ධනයකට යන්න තිබුණා. නමුත් සෑම අංශයක්ම පෙන්ලා දෙන පරිදි ආර්ථික වර්ධනය පිළිබඳව තාමත් ඍණාගයක යන්නේ. අපි මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගිහිල්ලා නැහැ. ඒක තමයි සැබෑ තත්වේ. එතකොට ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතිශතයක් ලෙස 100%කින් වැඩි කරගන්නවායි කිව්වා. මොකද්ද ජාත්‍යන්තර වෙළඳාම වැඩි කරගන්න ක්‍රියා කරලා තියෙන ආකාරය? ඒකට අපනායන මූලික වෙච්ච කර්මාන්ත වැඩ පිළිවෙලකට සහාය දීලා තියෙනවද? 2023 සිට 2032 දක්වා දශකයක කාලය තුළ බිලියන 3කට වඩා අපනයන වර්ධනයක් ඇති කරගන්න ක්‍රියා කරනවායි කියලා කිව්වේ. එතකොට දැන් ඩොලර් බිලියන, රුපියල් නෙමෙයි ඩොලර් බිලියන 3ක ආර්ථික වර්ධනයක්. අපි අහන කො ඒකේ ප්‍රතිඵලෙ? ඒ විතරකුත් නෙමෙයි, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3ක ආයෝජන රටට ගේනවායි කිව්වා. කොච්චරක්ද ඇවිල්ලා තිබෙන්නේ? දැන් මේවා සමාලෝචනය කරන්න එපේ. ඒකට හදනවායි කියව ජනාධිපති කාර්ය සාධක බලකාය පිටවලත් නැහැ. ඒකට සල්ලියන එකක් නෙමෙයි. නිලධාරි ටික එකතු කරලා මෙන්න මේ අයවැයේ යෝජනා 77 ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන්න ඇති කරනවායි කියව කාර්ය සාධක බලකායක් නැහැ. ඉතින් කොහොමද රටක් ඉස්සරහට යන්නේ? තරංකාරී ශ්‍රම බලකායක් නිර්මාණය කරනවායි කිව්වා. ඒ මොකුත් නැහැ. ඒකට අපි අහන්නේ 2023 අයවැය ලේඛනයේ මේ විදිහට අසාර්ථක වෙද්දී 24 සුරංගනා ලෝකයක් මවන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඇත්ත කතාව ඒක. ඒ නිසා දරු මුලාසන ආරවුල මන්ත්‍රීතුමනි, අපේ ආදායම් ඉලක්කවත් සම්පූර්ණ කරගන්න බැරි වුණානේ. දැන් මේ ලේඛනවල තියෙන පරිදිම 2023 අපේ ආදායම් ඉලක්කය බිලියන 3400යි. ලැබුණ කීයද? 2800යි. එතකොට දැන් මේකට නිදහසට කරුණු කියලා හරියන්නේ නැහැ. මේ යෝජනා දැම්මේ ජනතාව නෙමෙයි, ආණ්ඩුව, මුදල් ඇමතුමා. එතකොට දැන් තමන්ට ඉලක්කයක් හදන්නේ ගන්න පුළුවන් ඉලක්කයක්. එතකොට ඒ ඉලක්කය ප්‍රගතිය 161.9යි. 138.1ක් ප්‍රගතිය නැහැ. දුර්වලයි. අඩුගානේ 180ක් 85ක් කියලා කිව්වනම් අපිට 115ක් සම්පූර්ණ කරගන්න බැරුණයි කියලා, ඒක සාධාරණයි කියලා හිතන්න පුළුවන්. එතකොට 161 නම් ප්‍රගතිය, ආදායම් උත්පාදනයේ මොකද්ද ඇතිලා තියෙන தත්ත්වය? මේක තමයි ඇත්තම தත්ත්වේ. එතකොට මම කියන්නේ මෙතෙන්දී අයවැය පිළිබඳව විශ්ලේෂණාත්මක බැලීමේදී ඒක සාර්ථක කරගන්න නොහැකිව ඉඳගෙන මේ වතාවේ තවදුරටත් මේ 2024 අයවැය ලේඛනයේ හරහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් මේ සනසන්න උත්සාහ කරලා තිබෙනවා. ගරු මුලාසන ආරවුල මන්ත්‍රීතුමනි, සාමාන්‍ය තත්ත්වය තමයි අයවැයක මුළු වියදමින් 105%-6% තමයි මේ කියවන යෝජනාවලට වෙන් වෙන්නේ. සමස්ත වියදම මේ අපිට කලින් දුන්නු විසර්ජන කෙටුම්පතේ තියෙන්නේ.
මේ 105 සාර්ථක කරගන්න අලුතෙන් ඉදිරිපත් කරන යෝජනා හැටියට බැරි නම් එතන කොයිතරම් මූල්‍ය කඩාගෙන වැටීමක් තියෙනවද කියලා බලන්න. දැන් අයවැයක් ඉදිරිපත් කරන්නේ මොකටද කියන එකයි කියලා දෙන්න උවමනාවක් නැහැ. මේක හොඳට දන්නවා. ඒතර අපි අහන්නේ ආණ්ඩුවක් හැටියට අර්බුදේ තේරුම් අරගෙන තියෙනවද? අපි ඉන්නේ කොතනද? පළවෙනි දේ තමයි අපි විශාල විනිමය අර්බුදයකට මුණ දෙනවා. එහෙනම් විනිමය අර්බුදයෙන් ගොඩේම සඳහා අපනායන මූලික කරගත් ආදායම් උත්පාදන ව්‍යාපාරයකට එක පැත්තකින්, අනිත් පැත්තෙන් සේවා මාර්ගයෙන් අපේ සල්ලි ලබා ගන්නා වූ ව්‍යාපාරයකට යන්න ඕනේ. දැන් සේවා වර්ධනය කරන්නවත් ක්‍රියා කරගෙන තිබුණාද? මම අරිම කනගාටු වෙනවා. මට මගේ මිත්‍රයෙක් කිව්වා ඊයේ මේ ඊශ්‍රායල ගාසා තීරයේ යුද්ධය නිසා ඊශ්‍රායල ඇතුළත් තියෙනවා යම් ආකාරයක ඊශ්‍රායල ගාසා තීරයේ පලස්තීනයේ යම් කලබලකාරී තත්ත්වයක්. ඊශ්‍රායලයේ අපේ ශ්‍රමිකෝ විශාල ගණනක් ඉන්නවා වීසා නැතුව. ඒ අතර ඊශ්‍රායලයේ ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා එහෙ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වැඩ කරන්න ශ්‍රමිකයන් ඒ අයට දෙන්න කියලා. එතකොට ඒ ශ්‍රමිකයන් ලබා දෙනකොට ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ ඒ වීසා නැතුව ඉන්න අපේ කණ්ඩායම් පිළිබඳව සාකච්ඡා කළේ එකතාවකට ගන්න පුළුවන්. අලුත් පිරිසකුත් එතෙන් යවලා ඒ වගේ අවස්ථාවල ඔපචුනිටිස් අපි ගන්න. අපි කොහෙද ගන්නෙ? අද ඇත්තම කිව්වොත් ලෝකේ පුරාම සේවා මාර්ගයෙන් ලබා ගන්න තියෙන ආදායම් වලට සරල නැහැ. අපි හදන්න උත්සාහයක් නැහැ. ඒක තමයි මෙතන තියෙන කනගාටුදායකම තත්ත්වය. දෙවැනි එක අපි අපනයන මූලික කර්මාන්ත වගේම අනිත් පැත්තෙන් අපි මේ තියෙන බැරෑරුම්කම තේරුම් අරගෙන අපිට පුළුවන් වෙන්න ඕනේනේ අපේ වියදම් පාලනය කරගන්න. නාස්තිය හොරකම දූෂණය මේවා පාලනය කරගන්න මොනවද කරන්නේ? ඔකට කිව්වත් කියයි අපි නීතියක් සම්මත කළා. ඒ නීතිය සම්මත කරපු පමණයි එතනින් පස්සේ මේක ක්‍රියාත්මක කිරීම සඳහා යම් පරිපාලනමය පියවරකට ගිහිලා තිබෙනවද? නැහැ. රාජ්‍ය වියදම් පරිපාලනයේ කොච්චර කාර්යක්ෂමද කියලා කියනවනම් ඊයේ පෙරේදා දකින්න ඇති ඔබතුමත් අර සීනි ගෙන්වීම පිළිබඳ ලොකු ආන්දෝලනයක් තියෙනවා. සීනියකට අලුතෙන් 49.75 ටැක්සියක් ගෙවුව වෙළඳාමතුමත් ඉන්නවා. එතකොට මම අහන්නේ මේක ගැන මීට අවුරුදු 2-3 ඉස්සරහ ලොකු චෝදනාවක් ආවා 125 අඩු කිරීම හරහා යම් ආකාරයක පුජ්‍යල කණ්ඩායමකට, පුජ්‍යලයකට සහ කණ්ඩායමකට අධික ලෙස සල්ලි හොයා ගැනීමට මිත්‍රයන්ට මේ ටැක්ස් එක අයින් කළ සානයක් දුන්නා කියලා. ඇත්ත කතාව පිළිගත්තා. ඒ ගැන විගණක අධිපති පරීක්ෂණයක් කළා. මුදල් ඇමතුමිය හැටියට ඒ කාලේ හිටපු බැසිල් රාජපක්ෂ මහත්තයත් මේක පිළිගත්තා. ඒ අනුව බිලියන 17ක් විතර අලාභයක් වුණා කියලා කියනවා ආණ්ඩුවට අය වෙන්න තිබේ මුදල. දැන් බැසිල් රාජපක්ෂ ඇමතුම මට මතකයි මුදල් ඇමතිවරයා හැටියට මෙතෙන්ද ඇවිල්ලා ඉදිරිපත් කරපු ආයවැලේකෙනිදි කිව්වා ඒකෙන් බිලියන 8ක් නැවත ආපසු ලබා ගැනීමට පියවර ගන්නවායි කියලා. මං අහනවා ඒකේ ප්‍රගතිය මොකද්ද? මොකුත් නැහැ. ඒක කතාවක් විතරයි. දැන් ඒකටම හරිලන එකේ අනිත් පැත්ත. දැන් 49.75 බද්දක් දාන්න තීරණය කරනකොට ඒ ගැසට් නිවේදනයේ යන බව දැනගෙන යම් ව්‍යාපාරික කණ්ඩායමක් ආරංචි මාර්ගයේ තියෙන ඒ පෙර සම්බන්ධව හිටපු ව්‍යාපාරිකයම තවත් කණ්ඩායමක් එක්ක සීනි මෙට්‍රික් ටොන් 24,000ක් ලංකාවට ගෙනාවයි කියලා ඊට පෙර දවස් කීපයකට ඉස්සර වෙලා. ඉතින් එතනත් වංචාවක් නේ. එහෙනම් ඒ ගැසට් නිවේදනයේ නිකුත් කරන බව එළියට දීලා තමන්ගේ ව්‍යාපාරික කණ්ඩායමකට ලාභ ලබන්න අවස්ථාව දීලා ආරංචි මාර්ගය තියෙන බිලියන 3-4 අතර ප්‍රමාණයක් මේ හරහා අයිතු ලාභ ලබනවායි කියලා. ඒ කියන්නේ රට මේ තරම් බංකොලොත් වෙලා තිබියදී තවදුරටත් හොරකම් කරන්න, ඒ වගේම ගජමිතුරන් පොහොසත් කරන්න දූෂණයට ඉඩක් ලබා දීලා තියෙනවායි කියලා පේන්නේ. අපි අහනවා ඒ ගැන මොකක්ද ආණ්ඩුව කියන්නේ? රජය මේ අයවැය ඉදිරිපත් කරන පසුබිම තේරුම් ගන්න ඕනේ. ඒක තමයි රට බංකොලොත් කියලා ලේබලයට වැදිලා මුදල් නැහැ කියලා අපි දැඩි පීඩනකාරී තත්ත්වයක ඉන්නේ. ආර්ථික සමාජීය විශාල බිඳවැටීමක් තියෙනවා. රටේ ජීවන බර ඔරොත්තු දෙන්නේ නැහැ. වැඩි පඩිය ඉල්ලලා වැඩ කරන පන්තිය උද්ඝෝෂණ කරනවා. දැන් රාජ්‍ය සේවයේ අයට රුපියල් 10,000ක් දෙනවයි කියලා කියනවා. ඒක පඩි වැඩි කිරීමක් නෙවෙයි, එල්ලලා තියෙන එකක්. වැටුපට එල්ලීමක් මේ කරලා තිබෙන්නේ. ඒක විශ්‍රාම වැටුප වලට අදාළ වෙන්නේ නැහැ. හරි. දැන් 10,000ක දීමනාවක් දෙනවා. හැබැයි 1,13,000 රාජ්‍ය සේවකෙන් එක දෙනකොට රාජ්‍ය සේවයේ නොවන අනිත් කණ්ඩායම් වලට පෞද්ගලිකංශය අයට වතු සේවකයන් වතුකරේ අය දැන් කාලයක් තිස්සේ ඒගොල්ලන්ගේ වැටුප් පැඩවීමක් ගැන උද්ඝෝෂණ කරනවා. ඒගොල්ලොන්ට මොකක්ද තියෙන සහනේ? ඒගොල්ලොන්ට මොකුත් සහනයක් නැහැ. ඒතර අපි අහන්නේ මේවා ගැන ඇයි ආණ්ඩුව අවධානය යොමු කරන්නේ නැත්තේ කියලා. අනිත් එක අපි අහන්නේ දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ පිළිබඳව සාර්ථක වුණොත් තමයි සමහර මේ වගේ යෝජනා ගැන කතා වෙන්නේ. දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කිව්වා. ඒ වගේම තවත් සමහර තැන් කියලා කිව්වා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වුණොත් තමයි ඉදිරි පියවරකට යන්නේ කියන එකයි මේ කියවෙන්නේ. අපි අහනවා දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රගතිය කුමක්ද? අයවැයත් එක්ක ඉදිරිපත් කරන්න තිබුණා. අයවැයත් එක්ක කියන්න ඒක හොඳටම සම්බන්ධයි. එතකොට දැන් ඒක ගැන කිසිම ක්‍රියාදාමයක් සිදුවෙන්නේ නැහැ, සිදුුණායි කියලා වාර්තා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් ණය ප්‍රතිව්‍යුහගත කරනකොට මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඉතාමත් කනගාටුදායක තත්ත්වය තමයි මම දැක්කා. එක්තරා පුවත්පතක, ඒ කියන්නේ මෞරාට පුවත්පතේ තිබුණ ආර්ථික විග්‍රහයක්. මේ විග්‍රහයට අදහස් දක්වලා තිබුණේ වෙරිතේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂක නිශාන්ති මෙල් මහත්ම එතුමා කියනවා 1998 ඉඳලා රටවල් 14ක් මේ වගේ ප්‍රතිව ගත කිරීමේ වැඩපිළිවෙලට ගිහිලා තිබෙනවා. ඒකට හේතුව තමයි තාමත් දුර්වල ලෙස කළමනාකරණය කරපු රටවල් ඒ තත්ත්වයට ඇද වැටුනේ. හැබැයි ඒ කිසිම රටක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථාජක අරමුදල් වලට අත ගැහුවේ නැහැ කියලා. අර්ථාජක අරමුදල් වලට අත ගහපු ප්‍රධානම රට ශ්‍රී ලංකාව කියලා. මොකද අර්ථාජක අරමුදල් කියලා කියන්නේ සමාජ ආරක්ෂණ අරමුදලක්. ඒතොර ලංකාව තමයි මේ රටවල් අතරින් අර්ථාජක අරමුදලට අත ගහලා අත හොදා ගන්න හැදුවේ සේවකයන් පිට මේ සියලු වැරද්ද දාලා ඔවුන් පිට මේ සියලු බරපතල අත හොදා ගන්න විදිහ හදපු එකම රට. දැන් අපි අහනවා එහෙනම් දැන් මොකද්ද මේ රටේ ජනතාවට ලබා දෙන ඊළඟ ප්‍රතිලාභය? දැන් මම මේ 2024 යෝජනා දිහා බලන් මට ඇත්තටම මම කල්පනා කරා මේ ක්‍රිකට් සංවර්ධනය සඳහා බිලියන 1.5ක් වෙන් කරනවායි කියලා කියනවා. මං අහන්නේ මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් ක්‍රිකට් අර්බුදයක් ගැන අපි දවසක විවාදයක් තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා විශාල මුදල් සම්භාරයක් තියෙනවා. මේකට අපි ටැක්ස් වලින් ගන්න සල්ලි වලින් තවත් එකතු කරන්න ඕනද? ඇයි ක්‍රිකට් පරිපාලනයේ හරහා මේ පාසල් ක්‍රිකට් සංවර්ධනයට වැඩපිළිවෙලක් සාකච්ඡා කරලා කරවන්නේ නැත්තේ? ඒ දූෂණය ඉර දෙන්නේ ඇයි? ඒ සල්ලි වලින් කොටසක් පාසල් ක්‍රිකට් සංවර්ධනයට දුන්නත්
කොහොමද?
ඉවර කරනවා. දෙක, අපි අහනවා කාන්තාවන් සවි බල ගැන්වීම. දැන් කාන්තාව ගැන මේ ආණ්ඩුව හුඟක් කතා කරනවානේ. 152ක් ඡන්දදායකයෝ දැන් කාන්තාවන්ට වැඩි තනක් දෙන්න ඕනේ කියලා. එහෙමනම් අපි අහන්නේ කාන්තාවන් ගැන තියෙන එකම සඳහන පේලි තුනක පුංචි සඳහනක් විතරයි කාන්තාවන් දිරිගන්න ඕන කියලා. මොකුත් යෝජනා ක්‍රමයක් නැහැ. ඒ නිසා මම කියනවා ගරු කතා මූලසන ආරූඪ මන්ත්‍රීතුමනි මම ඉවරයි, ඉවර කරනවා. මම කියනවා මේ අයවැය ලේඛනයත් හරියටම ගිය අයවැය ලේඛනත් එක්ක සංසන්දනය කරපුවාම එහෙම පිටින්ම ජනතාව ගුණාට අන්දන අයවැය ලේඛනයක්. ඉතින් මේකේ අයවැය ඉදිරිපත් කරනකොට අඩු ගානේ ඒවා සිද්ධ වුණාද නැද්ද කියලා අහපව් බලලා විමර්ශනය කිරීම ඉතාමත් වැදගත්. අපි ඉල්ලා සිටිනවා 2025ටවත් ඉදිරිපත් කරනකොට අඩු ගානේ මෙන්න මේ විමර්ශන ඉදිරිපත් කරන්න ඒ යෝජනා කරපු වැඩවල ප්‍රගතිය කොච්චර මුදල් වියදම් කරාද කොච්චර ප්‍රතිඵල ලැබුණාද කියලා යෝජනා කරනවා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
Thank you. Honorable Nalin Ruwanjeewa Fernando, you have 15 minutes.
මුලසුර හොබවන ගරු සභාපතිතුමනි, අද දින අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන 2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම ලද ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කඩා වැටුණු ආර්ථිකයක් බංකොලොත්තු රටකට නව දැක්මක් සමග නැවුම් බලාපොරොත්තුවක් ඇති කරමින් රටේ අනාගතය නිර්මාණය කරන වත්මන් ජාත්‍යන්තර ප්‍රමණතාවයට අනුකූලව නව ආර්ථික ක්‍රමවේදයක් පදනම් කරගනිමින් මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවන මගේ පළවෙනි ස්තුතිය ප්‍රකාශ කරනවා. මම මගේ කතාව මගේ කරුණු ටික ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මම කැමතියි විපක්ෂයේ වෙනුවෙන් මන්ත්‍රීතුරු ගණ්ණාවක් කතා කරා. ඒකේ විපක්ෂයේ පළවෙනි කතාව කරපු මන්ත්‍රීවරයා, ආරම්භ කරපු මන්ත්‍රීවරයා ගිය පාර්ලිමේන්තුව තුළ කරපු කතාවේ කොටසක් කියන්න. මේකේ තියෙනවා උද්දමනය තනි ඉලක්කමට ගෙනියන්න ඕනෑ කියලා කියනවා. 100%ක් තිබෙන එක 10%කට වඩා අඩු ඉලක්කමට තනි ඉලක්කමට ගෙනියන්න ඕනෑ කියලා කියනවා. ඒ වගේම පොලි අනුපාතිකයන් මධ්‍යස්ථගල ගේන්න ඕනෑ කියලා කියනවා. රට බාර දුන්නේ පොලි අනුපාතයෙන් මධ්‍යස්ථගයකට ගේන්න ගැන කතා කරනවා. අපි රට බාර දුන්නේ රාජ්‍ය ආදායම 13%ක තිබීදී අද රාජ්‍ය ආදායම 8.3%කට අඩු වෙලා. මේවා කරන්න පුළුවන් දේවල් නෙමේ. මේවලට මම කියන්නේ විහිළු නෙමේ. මේවලට කියන්නේ මම සිහින කියලා කියන එක තමයි එතුමගේ ගිය කතාවේදී කියන්නේ. අද එතුමා පළවෙනිම කතාව විපක්ෂයෙන් කතා කරලා අහනවා. මම ඒකටත් එක්ක උත්තරයක් දෙන්න කැමතියි. එතුමා ඒ කියපු දේවල්ත් එක්ක අපි 2024 අයවැය යෝජනා කළ 2023 අයවැය යෝජනා කළ 2024 යෝජනා ගේද්දී අපි ආර්ථික වේගය එතුමා කතා කරපු ආර්ථික වේගය එහෙම නැත්නම් උද්දමනය එහෙම නැත්නම් ආහාර උද්දමනය ඒ වගේම අනිකුත් ඉලක්කන් දිහා බලද්දී මං හිතන්නේ එතුමගේ ඒ කියපු කතා සම්පූර්ණ වැරදි. මොකද අද වෙද්දී අපි එතුමා විශාල වශයෙන් කතා කරා මේ ආර්ථික සංවර්ධන වේගය විශාල වශයෙන් ඍණාගයක් වුණා අපි පිළිගන්නවා. 2022 අවුරුද්ද ඉතාමත් නරක අවුරුද්දක් අපිට. ඒ තිබ්බ ඍණ 11.3 අවසාන වෙද්දී අපි අවසාන කාර්තුවේදී අපි මේ කාර්තුවේ අපි බලාපොරොත්තු වෙන ධන ආර්ථිකයක් බවට පත් කරන. හැබැයි පළවෙනි කාර්තුව තුන විශාල ආර්ථික අවපාතයක් තිබීමක සමස්තයක් වශයෙන් ගත්තම ඍණ ආර්ථිකයක් බවට පත් වුණත් අපිට මේ අවසාන කාර්තුවේ ඉඳලා යන ඊළඟ අවුරුද්ද ධන ආර්ථිකයක් බවට පත් වෙන්න පුළුවන් කියන එක පුරෝකථනය කරලා තියෙන එක අපි දන්නවා. ඒ වගේම අපි එතුමා කිව්වා ජාතික ආදායම දළ ජාතික නිෂ්පාදක සාපේක්ෂව අපි මේ බාරගද්දී 7.3යි. අද වෙද්දී අපි 10.2ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. එන අවුරුද්දේ අපි 12.2ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඒ තුලින් රාජ්‍ය ආදායම වැඩි කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම එතුමා විශාල වශයෙන් කතා කරපු දෙයක් තමයි මේ අයවැය තුල ගිය අයවැය තුලත් තිබ්බ දේවල් ක්‍රියාත්මක කිරීම කරලා නැහැ කියන එක. තොර මේක විපක්ෂ නායකතුමත් විපක්ෂයේ මන්ත්‍රීව ගන්නාකුත් මේක ඉල්ල කරපු චෝදනාවක්. මේ තුල අපිට සමහර ඒවා අපිට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් එතුමලා කිසිම වෙලාවක කියන්නේ ඒ සඳහා ලබා දුන්න මුදලුත් ලබා නොදුන්න මුදලුත් ප්‍රමාණය එතුමලා සඳහන් කරන්න ඒ නිසා මම හිතන්නේ මුදල් අමාත්‍යරය වශයෙන් ඒ සෑම කටයුත්තක්ම රංජිත් සියඹලා පිටිය ඇමතිතුමා ඉදිරිපත් කරයි. ලබා දුන්නවයි කියපු මුදල මොකද්ද, අපි ලබා දුන්නු මුදල මොකද්ද කියන එක ඒ අයට දන්නවයි. මොකද ඒ අය කිසිම එක්කෙනෙක් මාතෘකාව කියලා ඒක ගැන කතා කරනවා මිසක් ඊට අදාළව කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම තිස්සත්නායක මැතිතුමත් කිව්වා අපි ප්‍රොඩක්ටිවිටි කමිටි එකක් දානවා කියලා ගිය අවුරුද්දෙත් කෙරුවා, මේ අවුරුද්දේ කරලා නැහැ කියලා. අපි ප්‍රොඩක්ටිවිටි කමිෂන් එකක් දානවා කියන්නේ ඒක ව්‍යවස්ථාවක් එහෙම නැත්නම් විශාල වැඩ කොටසක් කරන්න තිබ්බා. අපි පහුගිය සති දෙකේ තමයි ඒ කෙටුම්පත් සාකරලා කැබිනට් මණ්ඩලයට දාලා නීතිපතිතුමා වෙත යොමු කෙරුවේ. ඒක ඒ සඳහා අපි මං හිතන්නේ ඒක තව මාසයක් දෙකක් එද්දී අපිට ඒ සඳහා වැඩ ආරම්භ කරන්න පුළුවන්. මොකද මේ වගේ දෙයක් කරද්දී අපිට මේක නීතිය රාමුව තුළ වැඩ කරන්න වෙනවා. එහෙම නැතුව අර මම දැක්කා ඒ කාලේ 2015-2020 අවුරුද්දේ අර FCID එකට මිනිස්සු ගෙන්නද්දී අර පොලිසිය තිබ්බ කොහෙද තිබ්බ කෑල්ල එක තිබ්බ වෙල්ෆෙයා කියන කෑල්ල තියෙන පනතක කෑල්ලක් අරන් තමයි ඒ ආයතනේ පිහිටෙව්වේ. ඒ වගේ වැඩ කරන්න පිළිගත් එහෙම නැත්නම් රජයකට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක යම් ප්‍රමාදයක් වුණත් අපි මේ වෙනකොට ඒ වැඩ කටයුතු අවසන් කරලා පනත් අපි හදනවා කියන එක ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තමයි අපි එතුමා විශේෂයෙන්ම සඳහන් කරා අපේ ආදායම එකතු කර ගැනීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි පිළිගන්නවා අපි පහුගිය අවුරුදු තුල විශේෂයෙන්ම අපේ ආදායම් පිළිබඳ අපිට තියෙන ලොකුම ආදායම් මාර්ග තුල තමයි දේශීය වශයෙන් අපි කස්ටම් එකේ නැත්තම් රේගුව, ඒ වගේම සුරාබත් දෙපාර්තමේන්තුව, ඒ වගේම ආදායම් බද් දෙපාර්තමේන්තුව. මේ සියලු මන්ත්‍රීවරු සියලු දෙනා ඉන්නවා මේ මුදල් කාරක සභාවේ. මේ සියලු නිලධාරීන් එනවා මුදල් කාරක සභාවට. මේ අය සාකච්ඡා කරන එකදී කොහොමද මේවා අය කර ගැනීම කරන්න කියන එක. එතකොට මේ නිලධාරිත් අවුරුදු 10ක් 15ක් ගෙනිච්ච ක්‍රමවේදයක් තුල තමයි
මේ සඳහා ඒගොල්ලෝ කටයුතු කරන්නේ. එතකොට අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ සමහර අපේ ආනයනයකරුවෝ ඒ අය ගෙනියන වැඩපිළිවෙළක් තියෙනවා ඒක වෙනස් කරගෙන අපිට මේ ආදායම වැඩි කරගන්න ක්‍රම වෙන්න ඕන. නිලධාරියෙකුට පුළහැ තමන්ගේ තියෙන ක්‍රමවේදයෙන් පැනලා එදා පහුවෙන්දට ගිහිල්ලා මේ සල්ලි ටික ගෙදරින් තියෙන සල්ලි ටික අරන් එන්න වාගේ ක්‍රමයක් කරන්න බෑ. ඒ නිසා අපි මේක අවුරුද්දක් පුරා මේ නිලධාරිත් එක්ක සාකච්ඡා කරලා ආයෙ කිරීම කරන්න කටයුතු කරත් අර කිව්වා වාගේ 155ක 53ක 60ට වැඩි අඩුවෙන් තමයි අපේ ආදායම එකතු කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ අයවැය තුල ඒ ආදායම වැඩි කරගන්න ඊට විකල්ප මාර්ග හරහා අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක යෝජනාවක් තමයි. අද අපි දැක්ක හැම එක්කෙනාම කියනවා කවුරු හරි කරන්ට් account එකක් කරනවා නම් එයාට tax අංකයක් එහෙම නැත්නම් එයාට tax අංකයක් ඕන. ඉරමක් මිලදී ගන්නවා නම් register කරනවා නම් එයාට tax අංකයක් ඕන. වාහනයක් රෙජිස්ටර් කරනවා නම් එයාට ටැක්ස් අංකයක් ඕන. මෙවැනි කාරණා මේ තුල ඉදිරිපත් කිරීම තුලින් තමයි ඊළඟ 2024 අපිට ලබා ගන්න තිබ්බ බැරි වුණු ඉලක්ක ලබා ගන්න ඒ නිලධාරීන්ට වැඩපිළිවෙළක් හදා ගන්න වෙන්නේ. එහෙම නැතුව අපි දුන්නු ඉලක්කම් වලට යම් අඩුවක් වුණා ගමන් අපි ඒකට චෝදනා කිරීම නෙමෙයි කරන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙළක් එක ඉදිරිපත් කිරීම. මම හිතන්නේ ඒකේ අපි ඊටත් එහා ගිහිල්ලා අපි මේ වෙනකොට ඒ සඳහා ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය පිහිටවීමට කටයුතු කරනවා. ඒ කියන්නේ මේ ආයතන තුනම එකට එකතු කරලා ආදායම් අධිකාරියක් බවට පත් කළා. මේක දිගින් දිගටම මේක මොනිටර් කරන්න එහෙම නැත්නම් මේ පසුපසම ඉලක්කම් පසුමද යන වැඩපිළ හදන්න ඕන. ඉතින් ඒ තුළ අපි අවශ්‍ය කරන පියවර ගත්තා. ඒ වගේම එතුමා කිව්වා සීනි වංචාවක් පිළිබඳ සඳහන් කරා. මම අපිට පුළුවන් එහෙම දෙයක් තියෙනවා නම් විශේෂයෙන්ම මුදල් කාලක සභාවට පුළුවන්. මම හර්ෂ ඩී සිල්වා මැතිතුමාට ඊයේ පෙරේදා කිව්වා සියලු නිලධාරීන් එතුමා ළඟට එනවා. ඒ නිසා ඒ ගැන වාර්තාවක් කරන් බලන්න පරීක්ෂණයක් කරන්න එහෙම වංචාවක් සිදු වෙලා තියෙනවා නම් ඒ අවශ්‍ය කරන පියවර ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඕනම වෙලාවක බදු දාන වෙලේ සහ බදු අයින් කරන වෙලේට ඕනම ආයනනයේ කරුවෙක් ළඟට තමන්ට තමන්ගේ ගබඩාවල තොගයක් ස්ටොක් එකක් තියෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. ඒතකොට මේ තුල යම් දෙයක් වුණා නම් අපිට පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධව එහෙම නැත්නම් ඊට විරුද්ධව වැඩ කටයුතු කරන්න. ඒ නිසා තමයි අපි පාරිභෝගික අධිකාරිය ලවා මේ ලෙස පාලන මිලක් දැම්මේ තාවකාලිකව. මේ වැඩි වෙච්ච මුදල පුළුවන් තරම් පාරිභෝගිකයට හානිය නොවෙන්නේ ඒ තියෙන තොග ප්‍රමාණය අඩුවට ලබා දෙන්න අපි උත්සාහයක් ගන්නවා. ඒතකොට ඒ සඳහා තමයි අපි මේ වැඩ කටයුතු කරේ. මම ඒ සඳහා ඒ සියලු දෙනාට උත්තර දෙන්න කැමතියි. ඒ වගේම තමයි විශේෂයෙන් මම මගේ විෂයත් එක්ක සම්බන්ධව කටයුතු කරද්දී වෙළඳ අමාත්‍යාංශයේ විසින් මම මගේ යෝජනා විශාල වශයෙන් මම ඉදිරිපත් කරනවා. මේ සඳහා මම අවධානය යොමු කරපු විශේෂ කාරණයක් තමයි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකය ශක්තිමත් කරන්න කියන එක. මොකද කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයව අපි අපනයනය කරන තත්ත්වයට අපනයන ආදායම් වැඩි කරන තත්ත්වයට පත් කරගන්න ඕන. අද අපේ රටේ තියෙන්නේ අපි කොච්චර කතා කරත් අපිට තියෙන්නේ බිලියන 13ක අපනයන ආදායමක්. මේකෙනුත් වැඩි 80%ක් විතර ගේන්නේ මහා පරිමාණයේ ව්‍යාපාර කරන අපනයන කරුවෝ. එතකොට ලංකාවේ 65%ක් හැබැයි ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. එතකොට මේ දිහා බලපුවම අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට අපනයනය සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා නැහැ අපි. ඒ නිසා ඒ වගේම ඒ අයගෙන් අපනයන ආදායම අපි ලබාගෙන නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා ඒ සඳහා වැඩපිළිවෙළක් හදන්න. ඒ නිසා තමයි අපි මේ අයවැය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් අඳුන්න දුන්නේ. ඒ සඳහා අපි බිලියන 30ක් මුදල් වෙන් කරලා තියෙනවා. ඒකෙදිත් මම කැබිනට් මණ්ඩලයේ මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා මේ ණයත් අපි බැංකු හරහා ලබා දෙද්දී මේ ණය අවශ්‍යම කරන අයට මේක ලබා දෙන්න ඕන බැංකු හරහා. එහෙම නැත්නම් බැංකුව සමහරලාට කරන්නේ මේක තමන්ගේ ඉන්නේ හොඳම ගැණුම් කරුවාට තමයි මේ ණය දෙන්නේ. අනිත් අයගේ ලෝන් සාමාන්‍ය ලෝන් එක 15%ක් එද්දී මේ ලෝන් එක 6%-4% දෙද්දී තමන්ගේ හොඳම ගැණුම් කරුවා බලලා 6%-4% මේක දෙනවා. සමහර ලොකුම ව්‍යාපාරිකයෙක් මේක ගන්නවා. අපි ඒක අත්දැකීමෙන් ව්‍යාපාරික විදියට ගන්නවා. ඒ නිසා මම කියුවා මේක වැඩපිළිවෙලක් හදලා අපිට අත්‍යවශ්‍යම ආර්ථික අපහසුතාවට පත්‍යච්ච සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයට මේක ලබා දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕනයි කියන එක මම සඳහන් කළා. අපි ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම අපි අර මම කිව්වා මධ්‍ය මහා පරිමාණයයි තමයි වැඩිපුරම අපනයන සඳහා දායකත්වය ලබා දීලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික
ව්‍යාපාරිකයව මහපරිමාණ ව්‍යාපාරිකට එක බද්ධ කරලා ඒ අපනයන ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙළක් මේ අයවැය තුල තියෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 50ක් මේ අයවැයෙන් අපි වෙන් කරලා තියෙනවා. මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ මහපරිමාණ තියෙන ව්‍යාපාරිකයව අපනයනය කරද්දී ඒ අපනයන සඳහා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්වත් මේකට සම්බන්ධ කරගන්නවා. ඒ කියන්නේ මේ සම්බන්ධ කරගෙන ඒ අයට යම් ඕඩර්ස් ප්‍රමාණයක් ලබා දීලා ඒ අයගේ තාක්ෂණය දියුණු කරලා ඒ අයට අපනයනය පිළිබඳ අවබෝධයක් ලබා දීලා ඒ සඳහා ඒ තියෙන ඒ දේවල් අපනයනය සඳහා යොමු කරන්න කටයුතු කරනවා. මේක ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක්. මොකද මහපරිමාණ ව්‍යාපාරිකයන්ට තමයි අත්දැකීම් සහ හැකියාව තියෙන නිසා ඒ සඳහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයව සම්බන්ධ කරන වැඩපිළිවෙළක් අපි මේ වෙනකොට පටන් ගත්තා. ඒ වගේම අපි මේ වෙද්දී අපි පටන් ගත්තා මේ අයවැය යෝජනාවෙදි අපි තියලා තියෙනවා පළාත් මට්ටමින් මේ අපනයන දියුණු කරන්න. එහෙම නැත්නම් කර්මාන්ත සඳහා අපි අනුමැතිය ලබා
දෙන්න.
අද වෙද්දී අපි බලා අද වෙද්දී අපි දකිනවා දැන් කර්මාන්තයක් ඒ පළාත් සභාවල රෙජිස්ටර් කරනවා නම් මිලියන 4කට වැඩි අඩු වෙන්න ඕන. ඒ වගේම ඒ අයට සෙනග 50කට වැඩි අඩු වෙනවා. අපි මේ මිලියන 4 මිලියන 600ක් දක්වා වැඩි කරලා ඒ පළාත් තුල ව්‍යාපාර රෙජිස්ටර් කරලා ඒ සඳහා දියුණු ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ සංවර්ධනය කරන වැඩපිළිවෙළ වලට අපි ඒ සඳහා අපි අරන් ගියා. ඒ වගේම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි මේ අයවැය තුලදී විශාල බලාපොරොත්තුවක් තියෙනවා දිව්පාර්ශික ගිවිසුම් සම්බන්ධව විශේෂයෙන්ම කලාපයේ ඉන්න ප්‍රධාන රටවල් සමග අපි දිව්පාර්ශ්වික ගිවිසුම් එහෙම නැත්නම් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් අපි කටයුතු කරන්න නිදහස් වෙළඳ ගිවිසුම් අපි ඇති කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම චීනය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, තායිලන්තය වගේ රටවල් එක්ක මේ වෙනකොට අපි ඉතාමත් සාර්ථක වේව අවසන් තත්ත්වයට ගේන්න කටයුතු කරනවා. ඒ වගේම අපි ළඟ තියෙන ඉන්දියාව සමග අපි තියෙන අපි නිදහස් වෙළඳ ගිවිසුම අපි ළඟ තියෙන භාණ්ඩ සඳහා පමණයි. ඒක අපි සේවා සඳහා ඇතුළත් කරලා ඒකේ යම් ආදායමක් ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම යුරෝප යුනියන් එක ඒ කියන්නේ යුරෝප යුනියන් එක ඒ වගේම අනිකුත් අන්තර්ජාතික වශයෙන් තියෙන සියලු රටවල් සමග මේ කටයුතු කරන්න. ඒ වගේම තමයි අපි විශේෂයෙන් බලන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ මම විශාල අවධානයක් මේ අයවැය තුළදී අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, පශු සම්පත් අමාත්‍යාංශය තුලින් එයාගේ නිෂ්පාදනය වැඩි කරලා ඒ අයගේ නිෂ්පාදනය තුළින් පාරිභෝගිකයට සහනයක් ලබා දෙන වැඩපිළිවෙළක්, ආහාර සුරක්ෂිතතාවයක් වැඩි කරන වැඩපිළිවෙළක් මේ සඳහා අපි ඉදිරිපත් කරා. ඒ නිසා තමයි කෘෂිකර්මාන්තයේ තාක්ෂණික වශයෙන් දියුණු කරන්නත් කෘෂිකර්මාන්තයේ පළ වැඩිපුර ප්‍රතිඵල ලබා ගන්නත් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට මිනිත්තුවක් දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දීලා තියෙනවා. ඒ වගේම ධීවර කර්මාන්තයට විශේෂයෙන්ම යාපනයේ ඔබතුමාලගේ ප්‍රදේශයේ යාපනයේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තය නංවන මිලියන 500 ප්‍රමාණයකුත් අභ්‍යන්තර දීවර කර්මාන්ත සඳහා මිලියන 200ක ප්‍රමාණයකුත් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කිරි නිෂ්පාදනය කරන්න විශාල අපි අවුරුදු ගාණක් අපි දිගටම බැලුවා ලංකාවට කිරිපිටි ගන්න ප්‍රමාණය මිලියන US මිලියන 325 350. අපි මේකෙන් මිදෙන්න ඕනේ. ඒ නිසා තමයි විශාල වශයෙන් විශාල සමාගම් මේ රටට ගෙනල්ලා අපි පාවිච්චි කරන්නේ නැති ඉඩම් එයාට ලබා දීලා කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන පියවර අපි මේ වෙනකොට අත්සන් කරලා එයාට ලබා දීලා තියෙනවා ඉඩම් ප්‍රමාණය. ඒ තුලින් අනිවාර්යයෙන්ම කිරි නිෂ්පාදනය වැඩි කරලා අවුරුදු 5ක් තුල දවසට මිලියන 20ක කිලි ලීටර් ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ඒක අපේ රටේ කෘෂිකර්මාන්තය තුළින් අපේ රටේ ජනතාවට ඒක වාසිය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අපිට
2024
තුළ අපිට විශාල බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ තුලින් අනිවාර්යයෙන්ම භාණ්ඩ මිල පාලනය කරන්නත් ඒ වගේම පාරිභෝගිකයට දරා ගන්න පුළුවන් විදිහකට භාණ්ඩ මිල තියාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. බොහොම ස්තුතියි.
Thank you.